එහෙනම් තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, අද දිනේ ධර්ම දේශනාවට ඔබ වහන්සේ පද නමස්කාර කොට ආරාධනා කරනවා. ඒ වගේම ධර්ම දේශනාව අවසානයේ යම් ගැටලුවක් තමන්ට අදහස් තමන්ගේ පුහුණුව පිළිබඳ යම් දෙයක් තිබෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට එම විස්තර ඉදිරිපත් කරලා තවත් අනුග්‍රහ ලබා ගන්නා ලෙස සියලු දෙනාගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කොට අද දිනේ ධර්ම දේශනාවට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
හොඳයි, එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් අද දවසේ ධර්ම දේශනාව සඳහා සීල දෙනාම ලෑස්ති වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුසු භික්ඛවේ තානේසු අත්තරූපේන අපමාදෝ සති චේතසෝ ආරක්ඛෝ කරණීයෝ කතමේසු චතුසු. හොඳයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද දවසේ ධර්ම දේශනාවට ලෑස්ති වෙන්නේ ඉතින් මම හිතාගෙන හිටපු ධර්ම දේශනාව නෙවෙයි, අලුතෙන් වෙන විදිහක එකක් කරන්න කියලා මේ හිතුවේ. මොකද අලුතෙන්ම සම්බන්ධ වෙන කීප දෙනෙකුත් ඉන්න නිසා හිතන් හිටපු එකට වඩා වෙනස් ධර්ම දේශනාවක් තමයි කරන්න යන්නේ. ඉතින් බලමු, අපි මේ ගොඩාක් අලුත් පිරිසකුත් ඉන්න නිසා අද මේ ධර්ම දේශනාවට අපි මාතෘකාව කරගත්තේ ආරක්ක සූත්‍රය අඩංගු පාඨයක්. ඉතින් මේ ආරක්ෂාවක් ගැන තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. අපි බලමු, මෙහෙම ආරක්ෂාව කියන එක ගැන අපිට ගොඩාක් විදියකින් එක එක ආකාර එක්ස්පීරියන්ස් තියෙනවා නේද? බලමු, දැන් මනුස්සය විතරක් නෙවෙයි, දැන් සත්තු සර්පය වුණත් උන් එකට එකතු වෙලා ඉන්නවා, කූඩු හදා ගන්නවා, වෙන වෙන එක එක ක්‍රියාමාර්ග ගන්නවානේ ආරක්ෂාව සඳහා. එතකොට මනුස්සය විතරක් නෙවෙයි, සත්තුන්ගේ ඉඳලම ආරක්ෂාව තියෙනවා. ඊළඟට බලමු, මනුස්සය වැළුවාම දැන් මුළු ලෝකෙම ආරක්ෂාවක් ගැන කතා කරනවා. මොකක් හරි බැලුවම ඕසෝන් ස්තරයෙන් අපි ආරක්ෂා කරගන්නවා, ඊළඟට පරිසරය ආරක්ෂා කරගන්නවා, උෂ්ණත්වය පාලනය කරගන්න ඕන, ආරක්ෂා කරගන්න ඕන, ඊළඟට මහද්වීපයක් විදියට ආරක්ෂාවක් ගැන කතා, ඊළඟට රටක් ගැන විදියට බැලුවම ආරක්ෂාවක් ගැන කතා කරනවා, ඊළඟට ගමක් ගැන, ප්‍රදේශයක් ගැන ඒකේ ආරක්ෂාව, ඊළඟට පවුලක් ගැන බැලුවමත් අන්න මේ පවුලේ මෙන්න මේ විදියට ආරක්ෂාව තියෙන්න ඕන කියලා, එහෙම එහෙම ආරක්ෂක විදි තියෙනවනේ. ඊළාට තනියම තමන් ගැන බැලුවහමත් ඔන්න ආරක්ෂා කරගන්න ආරක්ෂාවක් ගැන අපි නිතරම හිතනවා නේද? તો ඒ ආරක්ෂක විදි බැලුවහම මොකනවාද තියෙන්නේ? එතකොට බලන්න පුළුවන් භෞතික විදියට ආරක්ෂාවක් තියෙන. ඊළාට හොර සතුරන්ගෙන් ආරක්ෂාව වීමක් ගැන. ඊළාට ලෙඩ රෝග වලින් ආරක්ෂාව වීමක් ගැන. එහෙම නැත්නම් ආර්ථික ආරක්ෂාවක් වීම බලගෙන ඒ වගේ දේවල්. તો ඒ හැම දෙයක්ම අපි මේ ආරක්ෂාවත් එක්ක සලකලා බලන හැම පැත්තකින් අපි නිතරම ආරක්ෂාව ගැන හිතනවා නේද? දැන් ලොකු ලෝකෙම ඉඳලා බලුවම ටික 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 එක තැනකට ඇවිල්ලා නේද මගේ ආරක්ෂාව කියන තැනට අපි ඇවිල්ලා තියෙනවා. ඒතර මගේ ආරක්ෂාව ගැලුවම බලුවම අපි ඔන්න මට පවුලේ ආරක්ෂාවත් එක්ක ඊළඟ මගේ ආරක්ෂාවේ ඒ දේවල්ට අපි කොච්චර දේවල් කරනවද කියලා බලුවා. උදේ නැගිට්ට වෙලේ ඉඳලා රෑ වෙනකන් කොච්චර මගේ ආරක්ෂාව සඳහා කොච්චර අපි ඉපදුන දවස් ඉඳලම ඒ ආරක්ෂාව ගැන තමයි හැමදෙසෙම මම ආරක්ෂා කරගන්නනේ දේවල් කරන්නේ. එතකොට ටික ටික අපි ලොකු තැන ඉඳලා ටික ටික ඔන්න මගේ ළඟටත් ආවට පස්සේ මගෙන් ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට මගෙත් ඔන්න කොණ්ඩේ ආරක්ෂාවට කියලා ඔන්න එක එක ෂැම්පු වර්ග, ඊළඟට දත්වල ආරක්ෂාවට කියලා තියෙනවනේ ටූත් පේස්ට් වර්ග, බ්‍රෂ් වර්ග, ඊළඟට හමේ ආරක්ෂාවට, ඇස්වල ආරක්ෂාවට, එහෙම ඔන්න ඇඟටත් මගේ ළඟටත් ඇවිල්ලා මගෙත් එක එක කොටස් වලට පොඩි පොඩි ඔන්න තවත් චූටියට ඇවිල්ලා තියෙනවා නේද? ඊළඟට මේ ඔක්කොම මේ හැම ආරක්ෂාවක් ගැනම කතා කරන්නේ මොකද්ද? මේ භෞතික විදි ආරක්ෂාවක් නේද? අපි ඊට එහා ගියපු ආරක්ෂාවක් ගැන නිතරම හිතනවාද? අපි ගොඩාක් වෙලා හිතන්නේ මේ භෞතික විදියට ආරක්ෂාවක් ගැන නේද? ඊට එහා ගියපු විදිහ මානසික පැත්තේ ආරක්ෂාවක් ගැන අපි නිතරම නිකමට සලකලා බලන්නේ. ඔන්න මේ විදිහට මේ මානසික ආරක්ෂාවක් ගැන සලකන දේවල්ට කියනවා අපි අධ්‍යාත්මික දෙයක්. එහෙමත් නැත්නම් ආගමක් විදිහට සලකලා බැලුවත් ඒත් හොඳයි නේද? ගොඩාක් ආගම්වල කතා කරන්නේ මේ අධ්‍යාත්මික විදිහට. නැත්නම් මානසික ආරක්ෂාවක් ගැන ගොඩාක් වෙලාට එක එක මට්ටම් වලින් කතා කරනවානේ. ඉතින් මේ මානසික ආරක්ෂාව ගැන කතා කිරීමේදී ලොකුවටම හරියටම කතා කරපු, නිවැරදියම කතා කරපු බුදුරජාණන් වහන්සේ කොහොමද මෙන්න මේ මානසික ආරක්ෂාව ගැන අපිට දේශනා කරන්නේ කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. එතන මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම මානසික ආරක්ෂාව ගැන කතා කරද්දී ආරක්ෂා වෙන්න ඕන ස්ථාන හතරක් ගැන, අවස්ථා හතරක් ගැන තමයි මේ සූත්‍රයේදී සඳහන් කරන්නේ. එතන අපි ආරක්ෂාවක් සලසා ගන්නකොට අපිට මෙහෙම ආරක්ෂා වෙන්න ඕන අවස්ථාවල් තියෙනවා. විශේෂයෙන්ම ආරක්ෂාවක් සලකා ගන්න ඕන. අපි බැලුවහම අපි මොකක් හරි කිම් ලෙඩක් තියෙන පළාතකට යනවා කිම්, කොරෝනා තියෙන පළාතක ඒ දවස්වල ගියා නම් කොරෝනා නැති පළාතක ඉන්නවට වඩා කොරෝනාවට හොඳටම ප්‍රසිද්ධ තැනකට යනකොට අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් පහුගිය කාලේ අපි කිම් යුද්ධ ඇති වෙන කාලේ බැලුවහම යුද්ධ තියෙන පැතිවලට යනකොට අපි ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙලා තමයි ඒ පැත්තට යන්නේ. අනිත් පැතිවලට යනවට වඩා ඒ පැත්තේ ඉන්නකොට විශේෂයෙන් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔන්න ඔය වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආරක්ෂාව ගැන වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවල් කීපයක්. ඒතර ඒ කියන්නේ අනිත් තැන්වලදී ආරක්ෂා වෙන්න ඕන නැහැ කියන එක නෙවෙයි. අර තැන්වලදී විශේෂයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියන අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒතර මෙතෙන්දී පළවෙනි අදහස විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මාමේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්ජති අත්තරූපේන අප්පමාදෝ සති චේතසෝ ආරක්කෝ කරණීයෝ. එතන මෙන්න මේ රජනීයේසු ධම්මේසු, මේ ඇලෙන දෙයකට මොකක් හරි රජනීය ධර්මයක් කියන්නේ ඇලෙන දෙයක්, මොකක් හරි ආසාවෙන් බැඳ ගන්න දෙයක් එන්න, අන්න ඒ අවස්ථාවකදී හොඳටම හිත අප්‍රමාදී වෙලා මේ හොඳට සති චේතසව සතියෙන් මේක අප්‍රමාදී වෙලා ඔන්න මගේ හිත මෙහෙම දෙයකට බැඳෙන්නයි යන්න මේ වෙලාවට ගියා, මෙන්න මේ අවස්ථාවේදී බැඳීමක් ඇති වෙන්න පුළුවන් කියලා දැනගෙන ගියා නම් අපිට ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. ඒ අවස්ථාවෙන් ආරක්ෂාව වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ රජනීයසු ධම්මේ කියන්නේ? ඇලෙන්න පුළුවන් දේවල් ගත්තහම, අපි ඇලෙන්න පුළුවන් දේවල් බැලුවහම එක එක්කෙනා ඇලෙන්න එක එක දේවල්ට වෙන්න පුළුවන්. හැමෝම එක දෙයකටම එකම විදිහට ඇලෙන්නෙත් නෑ නේද? දැන් බැලුවහම මියුසික් එකක් ගමු. කෙනෙක් ඔන්න ක්ලාසික් මියුසික් වලට ඇලෙන්න පුළුවන්. තව කෙනෙක් ඕක ගානක්වත් නෑ ක්ලාසික් මියුසික් එකක් දැනුණා ඇහුණා කියලා. තව කෙනෙක් වලට මේ ඒක ඇලෙන්න පුළුවන් මේ පොප් වගේ, එහෙම නැත්නම් රොක් වගේ ස්පීඩ් සින්දු වලට. ඒතර ඒකේ නෑ ඇලෙන්නේ වෙන පැත්තකට. දැන් එතකොට ඔන්න මේ මම ඇලෙන්නේ මොන වගේ දෙයකටද කියලා තමන්ටම තමන් ගැන තමයි තීරණයක් ගන්න පුළුවන්. දැන් මට කියන්න බෑ මම මේ වගේ දේ ක්ලාසික් සින්දු වලට කැමතියි කියලා. අනිත් අය ක්ලාසික් සින්දු වලට අකමැති වුණාට ඒ මිනිස්සුන්ට වින්දනයක් නෑ කියලා මට කියන්න බෑ. එක එක්කෙනාගේ ඇලීම එක එක විදියයි. තොරන්න තමන් මොන වගේ දේවල්ටද ඇලෙන්නේ කියලා තමන්ටම තමයි තේරුම් ගන්න පුළුවන්. තරෝයි එක උදාහරණ. ওই විදිහටම වගේ අපි එක එක්කෙනා ඇලෙන ආයතන කියලා බලමු. මොන සමහර ආසය මෙහෙම ලස්සනට රූප බලන්න. වටපිට පේන දේවලට ආසාව වැඩි සමහර. සමහර සද්ද වලට යන සද්ද විඳින්න තියෙන ආසාව එක පැත්තකින් වැඩි වෙන්න පුළුවන්. තව කෙනෙක් මේ ගඳ රස ගඳට තියෙන සුවඳට තියෙන ඇලීම වැඩි වෙන්න පුළුවන්. තවත් කෙනෙක් රස කෑම වලට තියෙන ඇලීම වැඩි වෙන්න පුළුවන්. තවත් කෙනෙක් හොඳ කොට්ට මෙට්ට පහසුකම් ඇඟට පහසුකම් දෙන එකට වැඩියෙන් ඇලෙන්න පුළුවන්. තවත් කෙනෙක් මේවා මොකක්වත් නැතුව නිකන් ඔහේ කල්පනා කර කර ඉන්න මේ හිතට දෙන එන දේවල්ට ඇලෙන්න තවත් කෙනෙක් කැමති වෙන්න පුළුවන්. එතකොට එක එක්කෙනා ඇලෙන්නේ එක එක විදියට. තම හැමෝටම එකම විදිය ඇලීමක්වත් නෙවෙයි. එක එක්කෙනා එක එක ආකාරවල ඇලීම් වලට අහු වෙනවා. එතකොට අන්න තමන් දැනගන්න ඕන මං මොන වගේ දේවල්ටද වැඩියෙන් අහු වෙන්නේ කියලා නම් තමන්ටම තමන් ගැන තීරණයක් බැස ගන්න පුළුවන්. ඒතර මේක කොහොමද කරන්නේ? දැන් මේ ගැන අපි දන්නේ අපි මෙච්චර කල් ජීවත් වෙලා තියෙනෝනේ. දැන් මේ ඉන්න පිරිසකෙන් ඇහුවොත් මං මොන වගේ දේවල්ට දැලෙන්නේ කියලා මම ගැන දන්නවාද? ගොඩක් දෙනෙක් දන්නේ නැහැ නේද? අපි දන්නවා අන්න අර ගායකයා මෙන්න මේ වගේ කෙනෙක්, අර ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න මේ වගේ කෙනෙක්, අනිත් ප්‍රසිද්ධකේ මේගොල්ලෝ අනිත් අයගේ විස්තර හොඳටම දන්නවනේ. ඒගොල්ලෝ අඳින්නේ කොහොමද? මෙන්න මෙයා කැමති මෙන්න මේ බ්‍රෑන්ඩ් වලට, මෙයා වැඩි පෙන්නන් මෙහෙම දේවල්, ඒගොල්ලෝ පාවිච්චි කරන වාහන, ඒගොල්ලන්ගේ දේවල්, ඒගොල්ලෝ ඇලිලා තියෙන දේවල් අපි හොඳට දන්නවා නේද? ඒනට මම ඇලෙන්නේ මේවටද කියලා මම ගැන කොච්චර දැනුමක් තියෙනවාද? මම ගැන දැනුම හරිම අඩු දැනීමක් තියෙන මම ගැන නේද? අනිත් අය ඇලිලා තියෙන හැටි, අනිත් අයගේ විදිහ අපි ඕන තරම් දන්නවා. හැබැයි මම ඇලිලා තියෙන්නේ මේ වගේ දේවල්ටද කියලා බැලුවොත් ඒකත් ලොකුවට දැනෙනවා ඇති. මොකක් හරි ඔන්න මම කැමති මේ වගේ තැනකින් කන්න, මේ වගේ කෑම රස කෑමකට ඔන්න මම වැඩිපුර කැමති, මේ වගේ සින්දුවලට මම කැමති, මේ වගේ තැනකට ගිහිල්ලා ඉන්න මම කැමති කියලා ඔන්න තමන් ගැන යම් කිසි මට්ටමකට දන්නවා ඇති. හැබැයි මේ අපි කිය මේ වගේ ට්‍රිප් එකක් යන්න කැමති කියලා බැලුවොත් එතෙන්දිත් අපි වැඩිපුර කැමති මෙහෙම ඇහැපිනවන්නද කනපිනවන්නද? දැන් ට්‍රිප් එකක් වගේ ගියාම එක එක ආකාරයෙන් පිනවන්න පුළුවන්නේ. මම වැඩියෙන්ම කැමති ඇහැපිනවන්නද කනපිනවන්නද හොම කියලා නෝ තමන් ගැන අවබෝධයක් තියෙනවාද? දැන් සමහර වෙලාවට ට්‍රිප් ගියාට පස්සේ වෙන්නේ යනෝ ගැන දුර ට්‍රිප් එක. හැබැයි මොන්න මගදිම ට්‍රිප් එක පටන් ගත්ත තැනදී බස් එකේදීම බොන්න ගන්න ඕනේ කට්ටිය. එතකොට කොහේ ගියාද කියලාවත් දන්නේ නැහැ. කොහෙට හරි ගිහිල්ලා ඔන්න අතහැරලා දාලා ආයෙත් එනකොට ඇවිල්ලා බලනකොට තමයි දන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මුකුත්ම දන්නේ නැහැ ගියේ කොහෙද කියලා. එතකොට අපි ඇලිලා තියෙන්නේ මොකටද බැලුවා. ඒ වගේ ඔන්න තම තමන් ඇලිලා තියෙන්නේ මොකද්ද කියලා තමන්ටම තේරුම් ගන්න උවමනාවක් තියෙනවා. එහෙම තේරුම් ගත්තොත් ඔන්න මම ඇලෙන්නේ මෙන්න මේ වගේ තැන් වලටද කියලා හරියටම දැනගත්තනම් අන්න ඒ කෙනාට පුළුවන් ඒ තැනට යනකොට එහෙම අවස්ථාවක් එනකොටම ඒකෙන් ගැලවෙන්න ඒකට අවශ්‍ය විදියට පිළියමක් යොදා ගන්න. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕන් මෙහෙම රජනීය සුධර්මයක් ඉදිරිපත් වෙන වෙලාවේදී හොඳට සිහිය ඉදිරියෙන් තියාගෙන ඒ ඔන්න මම අගේ හිත මෙහෙම ඇලෙන්න යනවා. ඔන්න දැන් තව පොඩ්ඩකින් මේක ඇලෙයි කියලා දැනගෙන ඒකෙන් ගැලවීම සඳහා අවශ්‍ය දෙයක් කරගන්නේ. එතකොට මම මගේ හිත මෙහෙම දෙයකට ඇලෙයිද කියලා මම ඇලෙන්නේ මොන වගේ දේවලටද කියලා දැනගන්නේ කොහොමද? දැන් ඒකනේ ඊළඟට ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒකට හොඳම දෙයක් තමයි අපි මේ සතිය කියන එකක් එහෙම නැත්නම් අරමුණක් කියන එකක් ඉදිරියෙන් තියාගෙන මේ අරමුණ දිහා බලාගෙන ඉන්න කියනවා. දැන් හුස්ම කියලා අරමුණක් ගමු. දැන් අපි දන්නවනේ මේ ඉන්න පිරිස ගොඩක් දෙනෙක් සතිය ගැන දන්න අයනේ. හුස්ම කියන අරමුණක් හරි එහෙම නැත්නම් සක්මන් කරනකොට යටිපතුලේ දැනෙන දැනීමකට හිතේ දෙව්වට පස්සේ ඒ අරමුණේ කිසිම ඇලීමක් තියෙන්න පුළුවන්ද? කිසිම ආසාවක් තියෙන දෙයක් නෙවෙයි. නැත්නම් මේ අරමුණත් එක්ක තරහක් වෙන දෙයක්වත් නෙවෙයි නේද? ඒතර මෙහෙම ආසාවකුත් නැති තරහවකුත් නැති සාමාන්‍ය කිසිම නිව්ට්‍රල් අරමුණක් මේක. ඔන්න ඒක දිහා බලාගෙන ඉන්න කියන ඔන්න ඉඳගෙන හිතලා හුස්ම ගන්නවත් නැතු ඔන්න හුස්ම දිහා බලාගෙන ඉන්න කියනවා. එහෙම බලාගෙන ඉන්නකොට බලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. එහෙම අපි කොච්චර මේ වගේ මෙහෙම ලොකු ආසාවක් තරහවක් නැති අරමුණක් වුණත් ඒක දිහා බලාගෙන ඉන්න ගියහම හරි අමාරු ඉන්න. දන්නේම නැතුව අපේ හිත පිට පනිනවනේ. ඉතින් ඔන්න ওই එක්ස්පීරියන්ස් එක ඕන තරම් ආයෙත් ඇතිනේ. භාවනාවක් කරන්න කියලා ඉඳගෙන සතිමත් වෙන්න කියලා කවුරු හරි උත්සාහ කරොත් ඒ උත්සාහ කරපු හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම ඇති. හිත තියාගත්තට මේ හුස්මට හිත ගත්තට මේක තියෙන්නෙම නැහැ. හුස්ම දෙක තුනක්වත් බලන්න බැරි වෙන්න පුළුවන් සමහරවිට. සමහරවිට 7-8ක් 10ක් 15ක් යනකොට නම් දන්නෙම නැතුව හිත එළියට පනිනවනේ. දැන් මේ හිත එළියට පනින්නේ මොන වගේ දෙයකටද කියලා තමන් තේරුම් ගත්තනම් ඔන්න තමන් ඇලෙන්නේ මොන වගේ දෙයකටද කියලා ඔන්න මටම තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක තමයි අපි මෙහෙම අරමුණක් දීලා ඔන්න මගේ හැටි තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒතොර මේ අරමුණක් දීලා අපි කියන්නේ හුස්මම බලාගෙන ඉන්න බඩේ පිම්බීම හැකිලිම මේ සම්මත කරගත්තු මූල කමඨානම බලාගෙන ඉන්න කියනෝනේ. ඒතර බලාගෙන ඉන්නකොට අපි කැමති නෑනේ හිත එළියට පනිනවට. කියපු දේ නැති වෙනකොට ආවන අපේ හිතේ තරහක් එනවා. මං මේ හුස්ම දිහා බලාගෙන ඉන්න තමයි පටන් ගත්තේ. උනාට මේක බලාගෙන ඉන්න බෑ කියලා ඔන්න මගේ හිත එළියට පැන්නා කියලා ඔන්න මට මං ගැන ද්වේෂයක් එනවා. හැබැයි මේක මොකද්ද මං ගැන ද්වේෂයක් එනවට වඩා කොච්චර වටිනවාද මේ හිත එළියට පැනපු එකෙන් මං ගැන තේරුම් ගන්න පුළුවන් එච්චර. ඒතර අපිට හිත එළියට පැනපු එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මගේ චරිතය මොන වගේද කියලා, මම මොන වගේ පැතිවලටද මගේ හිත ඇලෙන්නේ කියලා ඔන්න තමන් ගැන අදහසක් ගන්න පුළුවන්. අන්න ඒක ඊට වඩා ගොඩාක් වටිනවා. එතකොට හිත එළියට පැනපු එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මගේ හිත මෙන්න මේ වගේ දේවලට තමයි ඇලෙන්නේ කියලා. අපි භාවනා කර හුස්ම දිහා බලාගෙන ඉන්නකොට කෙනෙක්ගේ හිත දන්නේම නැතුව පරණ මතක් වෙච්ච සින්දුවකට මතක් වෙනවා. සින්දුවකට මතක් කළා ඒක දිගේ යනවා යනවා. ඔන්න හිත පිටපල්ල යනවා ඒකට. ඔන්න එතකොට ඒත් එයාට මේ වැඩිපුර හිත පනින්නේ මෙන්න මේ වගේ දේවලට නම් ඔන්න එයාට තේරුම් ගන්න පුළුවන් මගේ හිත ඇලෙන්නේ මෙන්න මේ වගේ මියුසික් වලට, කණෙන් ඇහිච්ච දේවලට මගේ හිත ඇලෙන ගතිය ගොඩාක් වැඩි කියලා ඔන්න තමන් ගැන තේරෙන්න පුළුවන්. තව කෙනෙකුට මතක් වෙන්න පුළුවන් මෙහෙම ඉඳගත්තට පස්සේ තව කෙනෙකුට ඔන්න පරණ දේවල් මොකක් හරි පොඩි කාලේ කරපු දෙයක් ගැන එහෙම දේවල් මතක් වෙනවා නම් නිතරම හිත පිට පනින්නේ මෙහෙම සිතුවිලි වලට වගේ නම් ඔන්න එයාට තේරුම් ගන්න පුළුවන් මගේ හිත මෙන්න මේ වගේ දේවල්ට තමයි මම වැඩියෙන් වටිනාකමක් දෙන්නේ කියලා ඔන්න තමන් ගැන තමන්ට අදහසක් ගන්න පුළුවන්. ඒතර තමන් ගැන තමන්ට අදහසක් ගත්තාම අන්න ඒ වගේ අවස්ථාවකට යන වෙලාවක් වෙනකොට ඔන්න මට පරිස්සම් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මගේ හිත පිට පනින්න පුළුවන් කියලා, තව පොඩ්ඩකින් මගේ හිත පිට පනින්න පුළුවන් කියලා ඔන්න ආරක්ෂා වෙන්න, මගේ හිත මට ආරක්ෂා කරගන්න හැකියාව වෙනවා. මෙන්න මේ වගේ තැන්වලදී තමයි මගේ මට ආරක්ෂා වැඩිපුර ඕන වෙන්නේ කියලා දන්නවක් නම් අන්න ඒ අවස්ථාවකට එනකොටම, කිට්ටු වෙනකොටම මට ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපි මේ හිත පිට පනින එකම තමයි අපිට උදව්වක් වෙන්නේ මගේ හිතේ හැටි තේරුම් ගන්න. ඒතර මේ විදිහට මට ආසායතන දෙයක් එනකොටම, රජනීය ධර්මයක් මට දැනෙනකොටම ඒක දැනිලා ඉවරනාට අන්තිම වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒතර මගේ හිතේ සිහියක් පුරුදු කරපු සිහියක් තියෙනවා නම් මේ වගේ මොහොකට හරි ඇලෙන්න යනකොටම මටම තේරුම් ගන්න පුළුවන් මෙන්න දැන් ඇලෙන්න තමයි යන්නේ කියලා. ඒතෝ ඒ වගේ අපිට කොච්චර අපේ ජීවිතය බලන්න අපි කොච්චර ඇලිලා මේ වගේ අනවශ්‍ය දේවල්ට ඇලිලා ඒවයින් කොච්චර කරදර වෙච්ච වෙලාවල් අපේ ජීවිතය පුරා කොච්චර තියෙනවද කියලා බලන්න. සමහරවිට අපිට කිසිම වැඩක් නැති දේවල්ට අපි දන්නෙම නැතුව ඇලෙනෝනේ. අපිගේ උදාහරණයක් විදිහට ෂොපින් ගියා කියමු. සමහර වෙලාවට ගෙදරින් යන්න මොකක් හරි විශේෂයෙන් කාන්තා පාර්ශවය ගත්තාම ගෙදරින් යන්න වෙන මොකක් හරි ගන්න ඕන කියලා. සෙරප්පු දෙකක් ගන්න ඕන කියලා ගෙදරින් යන්න ඒ උනාට ෂොපින් ගිහිල්ලා එනකොට අරන් එන්න මොනවද? සමහරට සෙරප්පු දෙකක් නැතුව වෙන මොනව හරි දේවල් ටිකක් අරන් එන්න. ඊළඟ දවසේ ආයෙත් යනවා සෙරප්පු දෙකක් ගන්න, ආයෙත් දෙවනි දවසෙත් යනවා. එදා ගියාම ගේන්නේ තවත් මොන හරි දෙයක්. කොහමද 3-4 සැරයක් ෂොපින් ගිහිල්ලා තමයි සෙරප්පු දෙයක් ගන්න. ඒතර අපි මොන හරි දැකපු ගමන් ඒකට ඇලෙන හැටි බලන්න. කාන්තාවලනේ පිරිමි ගත්තත් දෙගොල්ල හැමෝම ওই වගේ තමයි. ඒතර අපි ඇලෙනව දන්නේම නැතුව අපි මෙන්න මෙහෙම දැන් ෂොපින් යනකොට මන්න මෙන්න මේ දේ ගන්න තමයි මං ගෙදරින් එළියට බහින්නේ කියලා හරියට දැනගෙන ගියා නම්, මගේ හිත පිට පනින්න පුළුවන් කියලා දැනගෙන ගියා නම් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. එතකොට මම මෙහෙම මගේ හිත මෙන්න මේ වගේ අවස්ථාවලදී හිත මේ වගේ දෙයකට ඇලෙන්න පුළුවන් කියලා දැනගත්තා නම් අන්නේ දැනගත්තු කෙනාට මගදිම ඒ වගේ අවස්ථාවක් එද්දිම කලින්ම ලෑස්ති වෙන්න පුළුවන්. දැන් මේකටම තමයි තව විදිහකින් අප්‍රමාදය කියලා කියන්නේ, මේකටම තමයි. මම දන්නවා මගේ හිත මෙන්න මේ වගේ අවස්ථාවකට එනකොට මගේ මට මීට වඩා වැඩිපුර ආරක්ෂාවක් සපයාගත යුතුයි. මේ තියෙන ආරක්ෂා ක්‍රියාත්මක කරොත් මගේ හිත දන්නේම නැතුව මටත් හොරා පිට පනින්න පුළුවන්. ඒක නිසා මම වැඩිපුර ආරක්ෂාව ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා කියලා දැනගෙන ගියා නම් අන්න ඒ අවස්ථාවේදී මට ගැලවෙන්න පුළුවන්, බේරෙන්න පුළුවන්. ඉතින් මේකම අපිට තව විදිහකට කියන්න පුළුවන්. අපි සතිමත් සක්මනක් පරයන්කයක් කරන වෙලාවක් කියමු. අපි දන්නවා හුස්ම දිහා බලාගෙන ඉන්නකොට අපි කියන උදාහරණයක් විදිහට කෙනෙකුට හුස්ම 7-8ක් විතර බලන්න පුළුවන්. 7-8ක් විතර යනකොට දන්නේම නැතුව හිත පිට පනිනවා කියලා කියන්නේ. මොකක් හරි එකට, සද්දයකට, වේදනාවකට, එහෙම නැත්නම් සිතුවිල්ලකට, හරි මොකක් හරි එකට දන්නේම නැතුව හිත පිට පනිනවා. ඉතින් මෙයා ටික වෙලාවක් හිත පැනලා ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙත් හිත ගෙනල්ලා තියාගන්න ඕන. හුස්මට හරි බඩ පිම්බීම හැකිලීමට හරි මොකක් හරි සම්මත කරගත්තු මූල කමඨානට හිත ගෙනල්ලා තියාගන්න. තියාගෙන ඔන්න තව ටික වෙලාවක් යනකොට ආයෙත් දන්නේම නැතුව හුස්ම 7-8ක් යනකොට 10ක් විතර යනකොට දන්නේම නැතුව හිත එළියට පනිනවා. දැන් ඔන්න මෙයාට දන්නව මගේ හිත එතකොට හුස්ම පහයක් වගේ හත අටක් විතර යනකොට එළියට යනවා කියලා මෙයාට අවබෝධයක් තියෙනවනේ. අන්නේ අවබෝධයත් එක්ක මොකද්ද වෙන්නේ? දැන් මෙයාට අවබෝධයක් තියෙනවා මගේ හිතේ තියෙන මේ ආරක්ෂාව හුස්ම හත අටක් යනකොට ආරක්ෂාව ටික ටික ගිලිහිලා යනවා කියලා. ඔන්න තමන් ගැනම තමන්ට අවබෝධයක් තියෙනවා. එතකොට මොකද්ද අපිට කරන්න පුළුවන්? හුස්ම හත අටක් යනකොට මගේ ආරක්ෂාව නැති වෙනවා කියලා මම දන්නවනම් අපිට හතරක් පහක් යනකොට තව ටිකක් ආරක්ෂක විදිය, තව ටිකක් ආරක්ෂක සංවිධානය, තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔන්න තව වැඩිපුර හොඳට සිහිය, හොඳට සතිය තව ටිකක් ඩබල් ඩෝස් කරලා මේ අරමුණ දිහා හොඳට තව වැඩි විස්තර බලනවා. දැන් මම දන්නවා නම් හුස්ම හත අටකින් මගේ හිත පිට පනිනවා කියලා මට අවබෝධයක් තියෙනවා නම් ඔන්න මට පුළුවන් හුස්ම පහයක් විතර වෙනකොට මේ අරමුණ දිහා තව වැඩි අවධානය මේක වැඩි විස්තර බලන්න. ඒතර දන්නෙම නැතුව බලන්න හත අට තියෙනක 10 12ට වගේ ටික ටික වැඩි කරගන්න පුළුවන්. ඒතර මෙන්න මේකම තමයි මේ ආරක්ෂක විදියක්. මේ රජනීය සුධර්මයේ ධර්මයකින් ආරක්ෂා වෙනෝ වගේම මගේ හිත දන්නෙම නැතුව මෙහෙම හිත පිට පනිනවා කියලා මම දන්නවා නම් මෙහෙම හුස්ම හත අටකින් පහයක් වෙනකොට මේක පොඩ්ඩක් වැඩිපුර ආරක්ෂාව වැඩි තද කරගන්න, පටි තද කරගන්න. ආරක්ෂාව විදිය වැඩි කරගත්තට පස්සේ ඔන්න තව ටිකක් වැඩිපුර ඉස්සරහට යන්න පුළුවන්. හරි තමයි, ඉස්සරහට ගිහිල්ලත් ආයිත් වැටෙනවා තමයි. ඒ වුණාට අපි දන්න ඕනේ තව එක දෙකක් හරි හුස්ම වැඩිපුර බැලුවා කියලා. මගේ ආරක්ෂාව තව ටිකක් හරි තද කරගත්තා කියලා මම දන්න ඕනේ. ඒකට අන්නේ සතුටත් එක්ක ගියම වෙනදා 7-8කින් මම වැටෙනවා. දැන් මට 10-12ක් යන්න පුළුවන්. එතකොට මේ වැඩිපුර ටිකක් හරි වැඩිපුර වැඩි කරගත්තු එකේ සතුටත් එක්ක තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මෙන් මෙහෙම ටික 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 තමන්ගේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මෙන් මේකත් තව අවස්ථාවක් තමයි. ඔන්න මගේ හිතට මෙහෙම ආරක්ෂාව නැති වෙනවා කියලා දැනගත්තාම ආරක්ෂාව තව ටිකක් වැඩිපුර වැඩි කරගන්න, වැඩිපුර පටි තද කරගන්න. එහෙම පාඩි තද කර ගැනීම හරහා තමන්ගේ ගමන තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. එතන මේක මේ දැන් මේ ඇලීම හරහා තමයි මේ කියවෙන්නේ. එතකොට අපි බැලුවොත් දැන් මේ හිත පිට පනින්නේ ඇලීම නිසාමද? දැන් අපි මේ පළවෙනි වාක්‍යයේදී කතා කරේ බුදුරජාණන් වහන්සේ මෙහෙම රජනීය ධර්මයේ ධර්මයකදීනේ හිත ඇලෙන්න පුළුවන් ධර්මයකදී මේක ආරක්ෂා කරගන්න විදිය. එතකොට අපේ හිත ඇලෙන එකටද විතරක්මද යන්න පුළුවන්? ඇලෙන පැත්තට විතරක් නෙවෙයි නේද? අපේ හිත ද්වේෂයකටත් අනිත් පැත්තටත් පනින්න පුළුවන්. අපි අකමැති අරමුණක් ආවත්, අපි කැමති අරමුණකට නම් ඔන්න ඇලිලා ඒක හරහා කකා කකා යනවා. ඒ වගේම අපි පරයන්කයක ඉන්නකොට, සක්මනක් කරනකොට දන්නේම නැතුව අපි අකමැති කෙනෙක් එකපාරට මතක් වුණා. නැත්නම් අපි අකමැති කෙනෙක් ඉස්සරහට සක්මන් කරනකොට අපි අකමැති කෙනෙක් ඊළඟ ට්‍රැක් එකේ සක්මන් කරන ඕන. එතකොට මොකද්ද වෙන්නේ? මේක න දැකපු ගමන් අපේ හිතේ අර පොඩි තරහක් ද්වේෂයක් ඇති වෙනවනේ. එතකොට ඒ වගේම තමයි අපි කිමු අපි තරහකාරයෙක් ඔන්න ගමනක් යද්දි තරහකාරයෙක් උදේ පාන්දර හම්බ වෙනවා. උදේ පාන්දර හම්බුනහම සමහරට දවසම හරි අවුල්නේ. එතන මෙන්න මේක න හම්බ වෙච්ච වෙලේ ඉඳලම ඔන්න මතක් කරන්නේ මේක එදත් මට මෙන්න මෙහෙම කරා, ඊට කලිනුත් මෙන්න මේ වගේ දේවල් කරලා තියෙනවා. අද උදේ ඉස්සරහට හම්බ වෙලා මොකක් කරයිද දන්නෙත් නැහැ, හෙටත් මෙහෙම කරයිද කියලා ඔන්න හිත ඇතුලේ අපි කොච්චර කතන්දර ගොතනවාද කියලා බලන්න. ඉතින් ඕකම අපේ හිතේ සක්මන පරියන්කයක් කරන වෙලාවෙදිත් ওই වගේම ද්වේෂයට බර දෙයකට අපේ හිත ඇදිලා යන අවස්ථාවල් කොච්චර තියෙනවද කියලා බලන්න. ඒ වගේ අවස්ථාවල් අපි හැමෝටම තියෙනවා. මේ සක්මන පරියන්කයක් කරපු කෙනෙකුට මේක අලුතෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඕන තරම් අපේ හිත මෙහෙම තරහ අපි අකමැති අරමුණු වලට පිට පනිනවාම තමයි. ඒතර අපි දන්නෝනම් මෙන්න මේ අවස්ථාවකදී ඔන්න තරහකාරයෙක් ඉස්සරහට හම්බ වෙනකොට මගේ හිත මේ හැට දැකපු දෙයත් එක්ක පිට පැනලා ලොකු තරහක් ඇති වෙන වෙයි කියලා දන්නෝනම් මිට කලින් මේ වගේ ඕන තරම් අවස්ථාවල් වෙලා හිත දන්නෝනම් මෙන්න මේ වගේ අවස්ථාවකදී මං කොහොමද ඉන්න ඕනේ කියලා දන්නවනะ. අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන් ටිකක් හරි හැකියාව දෙනවනේ. අපි කියන්නේ 100%ක්ම මේක ගැලවෙන්න පුළුවන් කියලා. ඒ වුණාට යම් කිසි මට්ටමකින් ගැලවීමක් ඇති වෙනෝනේ. මේක දන්නවනම් මගේ හිත තරහක ඉන්නවා කියලා. දැන් මේ වෙලාවේ මගේ හිත තරහක ඉන්නේ, ද්වේෂයක ඉන්නේ, අන්න ඒ ද්වේෂයත් එක්ක බලන්න ඇගේ යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙන හැටි. සමහරට හાર્ට් බීට් එක වැඩි වෙන්න පුළුවන්. නිකන් තෝල් කට වේලෙන්න පුළුවන්. ඊළාට අපි ගමනක් යනවා නම් යන වේගය වැඩි වෙන්න පුළුවන්. හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පුළුවන්. ඔය වගේ ඇඟෙත් ලොකු වෙනසක් සිද්ධ වෙනවා මෙහෙම තරහක් එීමත් එක්කම. ඒ වගේම ඉඳගෙන පරයන්කයක ඉඳගෙන ඉන්න වෙලාවක නම් මම තරහක් එන වෙලාවෙදී ඒක ඒ වෙලාවෙදී තර ඇඟේ නිකන් අලියන ගතිය එහෙම දැනෙන්න පුළුවන්. ලොකු වෙනස්කම් Tamanටම තේරෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ දේ තේරෙනවත් එක්කම තරහක් වෙන්න ඉස්සෙල්ලා මේ දේවල් ඇතිවීමත් එක්කම ඔන්න මට දැනගන්න පුළුවන්. ඔන්න මගේ හිත දැන් තරහකට යන්න තමයි හදන්නේ. මෙයා මේ ආරක්ෂා නැති තැනකට යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ කියලා දැනගත්තට පස්සේ අපිට පුළුවන් අර කලින් එකේ වගේම ආරක්ෂක පටිතද කරගන්න. පටිතද කරගත්තට පස්සේ ඒත් යයි අපි කියන්නේ නවතිනවා කියලා 100%ක් නවතිනවා කියලා කියන්නේ. ඒත් යයි හැබැයි ගොඩක් දුර යන්න ඉස්සෙල්ලා මගින් නවත්ත ගන්න පුළුවන්. එතකොට අපි පරණ පුරුද්දට මේක දන්නේම නැතුව යාවේ. හැබැයි ඒ දන්නේම නැතුව ගියාට ටිකක් දුර යනකොට මගදිම තේරෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ද්වේෂ සාගත දෙයක් තරහ යන දෙයක් දැනගත්තත් මේ වගේ දේවලටත් තරහ යන දෙයකටත් මගේ හිත බැඳෙන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ ආසා හිතන දේවලටනේ අපේ හිත බැඳෙනවා කියලා කියන්නේ. බැඳෙනවා කියලා මුලින් අපි කලින් කිව්වා වගේ රජනීයසු මේකට ඇලීමක්. ඒ වගේම තරහ යන දෙයකට අපි ඇලීමක් නෙවෙයි තියෙන්නේ. අපි මේකට ද්වේෂයෙන් තරහයෙන් මේකට මේකත් එක්ක වටිනාකමක් දීලා අපි ආසහිතන දෙයට වටිනාකමක් දෙනවා ආසාවෙන් ඇලීමෙන් වටිනාකමක් දෙනවා. ඒ වගේම තරහ යන දෙයකට අපි වටිනාකමක් දෙන්නේ ඒකත් එක්ක ගැටීමෙන්. මෙන්න මේ දේ මට එන එක හොඳ නෑ කියලා හිතුවත් ඒකත් ඒත් එක්කම ඒකත් වටිනාකමක් දීමක්ම තමයි. අපි මේ දෙකටම ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ දෙකම මේ තරහ යන එකත් තවත් එකක් විතරයි. අර ආසාවක් හිතන එකත් තවත් එකක් විතරයි කියලා තේරෙනෝ නම් ඒකට අපි වටිනාකමක් නොදෙන තරමට මේක එයි. ආසාවක් එයි තරහවක් එයි. හැබැයි මේකෙන් අපිට මේකට අපි පෝර දාන්නේ නැති නිසා මේකට වටිනාකමක් දෙන්නේ නැති නිසා අපිට මේකේ ඒක තවදුරටත් ලොකුවට පෝෂණය වෙලා ඒකෙන් අපිට ලොකු ගහක් වෙලා ඒකෙන් අපිට වෙන කරදරයක් පුළුවන් තරම් අඩු වෙනවා. අපිට මුලදී පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන්. ටික ටික අඩු කරගෙන ටික ටික මේක නැත්තරම නැති කරගන්නත් අපිට හැකියාව තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම අපි ආරක්ෂක පටිසද කරගත යුතු අවස්ථා හතරෙන් දෙකක්ම මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. මොනවාද බැඳෙන්න යන අවස්ථාවක් ආසාවෙන් බැඳෙන්න යන වෙලාවක් දැනගත්තාම ඒ වෙලාවෙදිත් මෙහෙම සතිය හොඳට සතිය ඩබල් ඩෝස් කරලා අප්‍රමාදීව මෙන්න මගේ හිත මෙහෙම බැඳෙන්න පුළුවන් කියලා දැනගත්තනම් ඔන්න ඒ බැඳීමට තියෙන බැඳීමෙන් අපට ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තරහක් යන දෙයක් ඉස්සරහට හම්බ වෙනකොටම තව ටිකකින් මගේ හිත තරහෙන් විනාශ වෙන්න පුළුවන් කියලා දන්නෝ නම් ඒ දැන ගැනීමත් එක්ක මගේ හිත තරහෙන් ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා අපි මෝහයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුලාවට පත් වෙන්න පුළුවන් දෙයක්. මෙන්න මේ මුලාවට පත් වෙන්න පුළුවන් දෙයක් දැනගන්නකොටම ඉස්සරහට හම්බ වෙනකොටම මම දන්නෝ නම් මෙන්න මේ වෙලාවේ මගේ හිත මුලාවට පත් වෙන්න පුළුවන් කියලා අන්න ඒ වෙලාවේදීත් අපි හිත අප්‍රමාදී කරගත්තොත් මෙන්න මේක දැනගත්තොත් ඒකෙනුත් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා ඊළඟ කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට මොකක්ද මේ මෝහයට පත් වෙන්න පුළුවන් කියලා කියන්නේ? දැන් අපිට සාමාන්‍යයෙන් තේරෙනෝනේ ආසාවකට යන හැටි තරහකට යන හැටි අපිට ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට තේරෙනෝනේ. ඊට මේ මෝහයට පත් වෙනවා කියලා කියන එක ගැන මොන වගේද අදහසක් තියෙන්නේ? ඒක අර ලොකු අර රළු මට්ටමේ ආසාවකට රළු මට්ටමේ තරහකට වඩා ටිකක් සියුම් මට්ටමේ දෙයක්. මෝහයටපත් වෙනවා. අපි උදාහරණයක් ඉදිරියට ගමු. දැන් හුස්ම ගන්න ඕනේ අපි ඉඳගෙන පරයන්කයක ඉඳගෙන අපි බලන හුස්ම දිහා බලන. එහෙම නැත්නම් බඩ බිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපි ඔන්න කෙනෙක් කියනවා කමඨහන් වාර්තාවේදී කියනවා ඔන්න මට හුස්ම දැනුණා කියලා. හුස්ම මට හොඳට දැනී තිබුණා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට නොදැනී තිබුණා. කොහොමම නිකන් හුස්ම දැනුණා කියලා විතරයි කියන්නේ. හැබැයි එයා කියනවාද යා බැරි වෙලා හරි කියන්නේ නැත්තම් මට දැනුනේ හුස්ම අඳුරගත්තේ මෙන්න මේ විදියටයි මං අඳුරගත්තේ. මෙන්න මෙහෙම දැනීමක් හරහායි මං මේක අඳුරගත්තේ කියලා එයා කියන්නේ නැත්නම් සමහරට මේක බොරුවක් වෙන්නත් පුළුවන් නේද? අපේ හිතෙම මට වංචාවක් කරන්න පුළුවන්, මට හුස්ම දැනුණා කියලා හිතනවා. හැබැයි ඇත්තටම හුස්ම දැනිලා නෙවෙයි. අපි දන්නවනේ ඉපදුන දවස් ඉඳලා මෙච්චර කල් හුස්ම තිබුණා කියලා. හුස්ම ගත්තා කියලා දන්නවනේ. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ මෙයා කියන ඔන්න මට හුස්ම දැනුණා. හුස්ම 10ක් 15ක් දැනුණා. ඊට පස්සේ ටික වෙලාවකින් නොදැනී ගියා. එහෙම විස්තර කියනවා. ඉතින් ඒ කෙනාගෙන් ඇහුවොත් කොහොමද හුස්ම දැනුණේ කියලා? මොන විදියටද දැනුනේ? කොහොමද කියන්නේ දැනුණා කියලා සාක්ෂි දෙන්නේ කොහොමද කියලා ඇහුවොත් හරියට උත්තරයක් දී ගන්න බැරි නම් අන්න ඒ කෙනා ඒ වෙලාවේ මෝහෙන් මත් වෙලා හිටපු කෙනෙක් කියලා කියන්න පුළුවන්. කියනවා හුස්ම දැනුණා කියලා. හැබැයි හුස්ම දැනුනේ කොහොමද කියලා සාක්ෂියක් දී ගන්න තරම් එයාට හැකියාවක් නැහැ. ඒතර හුස්ම දැනිලා නෙවෙයි, මේ හිතෙන්ම අපි වංචාවක් කරනවා, හිතෙන් වංචා කරලා තියෙන්නේ. ඊළඟ තවත් අවස්ථාවක් කියන්න පුළුවන්, හුස්ම දැනුණා කියලා මට මෙන්න මේ විදිහට ඇතුළට එනකොට සීතල ගතියක් දැනුණා, එහෙම නැත්නම් ඇතුළට එනකොට හොඳට නහය උඩ හරියේ වදිනව දැනුණා, ඊළඟ පිට වෙනකොට රස්නයක් ගතියක් දැනුණා, නැත්නම් පිට වෙනකොට නහය අග කෙළවර හරිය තමයි දැනුනේ. දැනෙන විදිහ මෙහෙම දිග කොට බව වෙනස්කම් තියෙනවා. හොඳට ඔන්න අඳුරගත්තා කියලා කියනවා. ඊට පස්සේ හුස්ම කීපයක් දැනුණාට පස්සේ දන්නේම නැතුව හිත පිට ගියා. ඊට පස්සේ ඔන්න හිත පිට ගිය බව අඳුරගත්තට පස්සේ ආයෙත් හුස්මට ආවා කියලා කියනවා. ඒතර හුස්මට ආවා කියලා කියන්න එයාට සාක්ෂියක් නැත්තම්, එයා දන්නේ නැත්තම් මේක කියා ගන්න බැරි නම් ඒකත් බොරුවක් වෙන්න පුළුවන්. ඒකත් මුලාවක් වෙන්න පුළුවන්. අපිට මෙන්න මේ විදියට මේ කරන පරයන්කයක සක්මනකදී වුණත් අපේ හිත දන්නේම නැතුව මුලාවට යන අවස්ථාවල් තියෙනවා. අපි හිතන මේක මෙහෙමයි කියලා. මේ දේ සිද්ධ වෙන්නේ මේ විදියටයි කියලා අපි දන්න පරණ දැනුම භාවිතා කරලා කියනවා. එනකොට ඇත්තටම අපේ ඒක දැනගෙන නෙමෙයි කියන්නේ. දෙකට උදාහරණයක් විදියට අපි මේ නිස්සරණවන්නේ සක්මන අයින තියෙන ලොකු ගල් ගෙඩියක්. ඒක සමහරවිට සක්මන් කර කර ඉන්නකොට මම හිත එකපාරටම දැනෙනවා මේක ඇත්තටම ගල් ගෙඩියක්ද නැද්ද කියලා කොහොමද දන්නේ කියලා. ඉතින් බලන්න අපි අර පරණ පුරුද්දට මේ ගල් ගෙඩිය අල්ලලා බලලා අදට අතට රළු ගතිය දැනිලා අපි මේක ගල් ගෙඩියක් කියලා දන්නු. හැබැයි කවුරු හරි කෙනෙක් කියමු අද ඊයේ දැක්ක ওই ගල් ගෙඩිය තියෙනවා. අද උදේ වෙනකොට කවුරු හරි කෙනෙක් ওই ගල් ගෙඩිය අස් කරලා ඔතෙන්ට ওই විදිහටම රිජි ෆෝම් වලින් එකක් හදලා ගෙනල්ලා තිබ්බොත් අපි දන්නේ නැත්තම් මේක ගල් ගෙඩියක් කියලානේ තාම හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්න බැරි කමක් නැහැනේ. ඒත් අපි හිතන් ඉන්න මේක ඇහැට වර්ණ රටාවක් වැඩිච්ච ගමන් මේක අතින් ඇල්ලුවොත් මෙන්න මේ වගේ ගතියක් අපිට දැනෙයි කියලා අපේ හිතේ හදාගත්ත එකක්. මේ වෙලාවේ මම ප්‍රත්‍යක්ෂ කරලා දැනගත්ත එකක්. එහෙම එකක් නෙවෙයි නේද? දැන් තව උදාහරණයක් විදිහට අපි කියමු නේද? කෑම කන්න යනකොට අන්න පපඩම් තියෙන බෙදලා ඉස්සරහා පපඩම් තියෙන බුෆේ එකේ ඉස්සරහා. දැන් අපි පපඩම් එක අල්ලනකොටම අපි හිතනවා අපේ හිතේ මේ අර හොඳට තද ගති මොනවාද අර හැපෙන ගතියක් දැනෙන්නේ අතට දැනෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවනේ නේද? අපිට පපඩමේ අර වර්ණ රටාව තමයි අපිට දැනෙලා තියෙන්නේ. ඒ වර්ණ රටාව උඩ ඇඟිලි වලට මෙන්න මෙහෙම හැපෙන ගතියක් දැනෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම හිතාගෙන තමයි ඉන්නේ. හැබැයි එහෙම වෙන්නත් පුළුවන්. පපඩම් අර හුලං වැදිලා මේ මොනවාද අර හංග වෙලා තියෙන්නත් පුළුවන්. එලාට පපඩම අතට ගන්නකොට අපි හිතනවා නහයට මේ වගේ සුවඳක් පපඩම් සුවඳ දැනෙයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඔක පිලුම් වෙලා තියෙන්නත් පුළුවන්. තර පපඩම් දිවට මේ පපඩම් රස මේ විදිහටම දැනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ රසම දැනෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන් නේද? එතකොට අපි ඇහැට වර්ණ රටාව දකිනකොට පපඩම් වල මෙන්න මේ ඇඟිලි වලට මෙහෙම ගති දැනෙන්න පුළුවන්, නහයට මෙහෙම ගති දැනෙන්න පුළුවන්, දිවට මෙහෙම ගති දැනෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවනේ. එතකොට අපි ඒ බලාපොරොත්තුවත් එක්කම අපේ හිතේ මුලා වෙලා හදාගෙන තියෙනවා මේක මෙහෙමමයි කියලා. පපඩම් කිව්වහම මෙන්න මේ විදියමයි කියලා අපේ හිතෙන් මුලා වෙලා තියෙනවා. හැබැයි ඒක දැනෙනකම් අපි දන්නවද මේක ඇත්තද, මේක හරියට මෙහෙම රසක් මෙහෙම සුවඳක් තියෙනවාද කියලා. ඒක දැනෙනකම් අපි දන්නේ නැහැ නේද? හැබැයි අපේ හිත මුලා වෙලා තියෙන්නේ මේ පපඩම දකින්නකොටම. ඉතින් ওই මුලාවේ නෙවෙයිද අපි හැමතිසෙම ඉන්නේ? එහෙම අපි සක්මනක් පරයන්කයක් නොකරන හැමතිසෙම ওই මුලාවේ නෙවෙයිද අපි හැම වෙලාවෙදිම ඉන්නේ? ඒ උදාහරණයක් විදිහට කිව්වොත් මේ වෙලාවේ දැන් ඔන්න සූම් එකෙන් බණ අහනවා. දැන් මේ මාව දැකපු නැති කෙනෙක් ඉන්නෝ නම් හරි දැකපු කෙනෙක් උනත් කියමු. මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිය හැඩරුවා ඇති, මෙන්න මෙහෙම කෙනෙක් කියලා මේ විදිය තැනක ඉඳගෙන ඉන්නවා කියලා හිතෙන් මවා ගන්න ඕනේ රූපය. ඒුණාට මේ මවා ගන්න රූපයයි ඇත්තම එකයි සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් නේද? ඒතර මේ බණ අහන වෙලාවේ වුණත් අපේ මෝහයට පත් වෙලා තියෙන මෝහයෙන් අපි අහු වෙලා තියෙන්නේ. අපි දන්න දෙයට වඩා යම්කිසි මට්ටමකට මෝහයකින් ඉන්නේ. ඒතර මෙන්න මේ වගේ මෙන්න මේකේ තේරුම් ගැනීම සඳහා තමයි අපි මෙහෙම සතියක් පුරුදු කරගන්න. මෙහෙම මේ වගේ දැන් මේක සාමාන්‍යයෙන් මෝහයට පත් වෙන සාමාන්‍ය අවස්ථාවක්. හැබැයි අපි මෝහයට පත් වෙන ලොකු අවස්ථාවල් ගත්තොත්, දැන් උදාහරණ විදියට ගත්තොත් පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් දිහා දැකපු ගමන් බාහිර රූපයට අනුව කොච්චර මෝහයට පත් වෙනවද කියලා බලන්න. මේක නා මෙහෙම වෙන්න පුළුවන් නිකන් බාහිර අර පිට පොත්තෙන් කොච්චර බැඳීමක් ඇති කරන ගන්නවද කියලා බලන්න. તો ઈ વાગે આપણે મોહයට પત වෙන અવસ્થાવલ ગોડાક તિયનોને એટલે මෙන්න මේ મોહයට પત වෙන અવસ્થાવක් එනකොටම දන්නවනම් මගේ හිත මෙහෙම મોહයට પત වෙනවා කියලා. දැන් මේ උදාහරණ විදිහට අපි પપડાં ගැන කියපු කතාව බලමු. හෙට ඊළඟ දවසක પપડાં දකින්නකොට මේක මතක් වෙනවනම් ඔන්න මගේ හිත મોહයට પત වෙන්න පුළුවන් මේ වගේ અવસ્થાવක් කියලා දන්නවනම් ඒ වෙලාවේදී પપડાં අල්ලලම බලනවා. એટલે ඔන්න මගේ හිත મોહයට પત වෙන්න ඉස්සෙල්ල මගේ හිත පටිතද කිරි ගැනීමක් ඒ වෙලාවේදී සිද්ධ කරගන්න පුළුවන් නේද? එතන අප්‍රමාදී වෙලා මේ තමන්ගේ වැඩේ මෝහයට පත් නොවී ඉන්න පුළුවන්. එතන මේකට සතිය පුරුදු කරගත්තු කෙනෙකුට, අප්‍රමාදය පුරුදු කරගත්තු කෙනෙකුට මෝහයට පත් වෙන්න එනකොටදීම මගදීම ඔන්න මට මේ වගේ කරදරයක මම පැටලෙන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් එතනින් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙහෙම ආසාවකට ඇති වෙන අවස්ථාවලදී තරහවක් වෙන වෙලාවේදී, ඒ වගේම මෝඩකමක් වෙන වෙලාවේදී මේ අවස්ථා තුනේදීම වගේම මගේ හිත මදයට එහෙම නැත්නම් මත්වීමට අවස්ථාවල් එනෝනේ. අන්නේ මත්වීමටපත් වෙන්න එන අවස්ථාවලදීත් මගේ සිහිය මෙහෙම මේ වෙලාවේදී මගේ හිත මත් වෙන්න පුළුවන් කියලා සිහිය ඉස්සරහින් තියාගත්තොත් ඒකෙනුත් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණේ විදිහට පෙන්නලා දෙනවා. දැන් කොහොමද මේ මගේ හිත මත් වෙන්න පුළුවන් අවස්ථාවල්? ඉතින් මේක ඇත්තම කියනෝ නම් ප්‍රමාදී වෙලා ඉන්න හැම වෙලාවෙදීම මගේ හිත එක පැත්තකින් මත් වෙලා තමයි තියෙන්නේ. දැන් අපි මත් වෙලා කියලා කියනෝ නම් ඔන්න ගංජා ගහලා, කුඩු ගහලා, සිගරට් බීලා, මත්පැන් පාවිච්චි කරලා ඕවනේ මත් වෙනවා කියලා කියන්නේ. ඇත්තටම අපි බැලුවොත් මත් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි මත් වෙලා තමයි. දැන් මේ කාලේ බැලුවාම විශේෂයෙන්ම YouTube එහෙම බැලුවාම මත් වෙනවා නේද ඉන්නේ. YouTube නැතුව බැරි කෙනෙක් ඉන්නවද කියලා බලන්න, Facebook වගේ එකක්, WhatsApp වගේ නැතුව බැරි වෙනවා කියලා කියන්නේ අන්න ඒකට මත් වෙලා තමයි. අපිට මොකක් හරි දෙයක් නැතුව බෑ කියලා කියන්නේම අනිවාර්යයෙන්ම ඒකට මත් වෙලා. ඒතර අර වගේ මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අර වගේ අග කෙලවරමත් නෙවෙයි. ඊට මෙහා අපි ටෙලිනාට්‍යයකට බලන්න බැරුව ඉන්නවා කියලා කියන්නේ. ඒක නොබල හිටියොත් අපිට හිතට දැනෙන හැටි බලන්න. එතකොට අන්න ඒවත් එතකොට ඒ කියන්නේ ඒකෙනුත් මත් වෙලා තමයි ඉන්නේ. එතකොට ඒකෙන් මත් වෙලා ඉන්න අවස්ථාවලදී අපිට මේ යථා ස්වභාවය තේරෙනවද කියලා බලන්න. මොකක් හරි ටෙලිනාට්‍යයක් ඔන්න අපි ආසාවෙන් බලන එකක්. එතකොට ඒකට මත් වෙලා ඉන්න වෙලාවේදී අපිට මේ ඇත්ත තේරෙනවාද? ඒ ටෙලිනාට්‍යය පෙන්වන ওই සම්පූර්ණ බොරුව කෙලින්ම ගෙඩි පිටින් ගිලිනවනේ. එතන මෙන්න මේ වගේ වෙලාවදීත් අපේ හිත මත් වෙන්න පුළුවන් කියලා දැනගත්තනම් ටෙලිනාට්‍ය බලනවා තමයි. ඒ බලන අතරේ මේක අමු බොරුවක් කියලා තමන්ටම තේරෙන්න ගන්නවා. එතන මෙන්න මෙහෙම මත් වෙන අවස්ථාවේදීත් මත් වෙන්න පුළුවන් කියලා දන්නවනම් අන්න ඒකටත් ලෑස්ති වෙලා යනවා. ලෑස්ති වෙලා ගියා නම් අන්න මගේ හිත මත් වෙන්නේ නැතුව එතනින් බේර ගන්න පුළුවන්. පහුගිය දවසක මනුස්සයෙක් ඇවිල්ලා හිටියා. හොඳටම ඒ මනුස්සයා ගංජා ගහන්නත් පුරුදු වෙච්ච කෙනෙක්. දැන් සිගරට් 10ක් විතර බොනවා කිව්වා. දැන් ඊයෙත් ආව, දැන් දවස් 3කට 4කට විතර කලින් ආවේ. ඒ ඇවිල්ලා මෙහෙම ගංජා මගෙත් එක්ක කතා කරා. මෙහෙම දැන් ගංජා ගහන ඒවා ඔක්කොම නවත්තලා සිගරට් බොනවා කිව්වා. දවසට සිගරට් 10ක්වත් අඩුම තරමේ 10ක්වත් බොන්න ඕනලු. ඉතින් මෙයාට මේක කොහොම හරි නවත්ත ගන්නත් ඕන. මෙයා ගිහිල්ලා සයිකියාට්‍රික් හම්බ වෙලා එහෙන ලොකු ගණන් දීලා අපොයින්ට්මන්ට් දාගෙන ඒවත් කළා. තව එක එක ওই වගේ මේවා නවත්තන තැන් උපදෙස් දෙන තැන් එහෙම තියෙනවනේ. ඒ තැන් ගානකටත් ගිහිල්ලා කොහොම හරි මොකක් හරි වෙලා අන්තිමට මෙහෙම මෙහෙට කරකිලා ඇවිල්ලා තියෙනවා. දවස් 4කට විතර වගේ කලින් ඇවිල්ලා හම්බ වෙලා කතා කරා. දැන් මෙයාට මේ කාටවත් කියා ගන්නත් බැරි තරම් දෙයක් තමයි මේ සිගරට් 10ක් විතර දවසට බොනවා. දැන් මේක නවත්ත ගන්නත් ඕන. ඉතින් ඔක කතා කරාට පස්සේ ඉතින් අපි කිව්වේ කොහොමද? මම කිව්වා ඉතින් එහෙනම් සිගරට් බොන එක නවත්තන්න ඕනේ නෑ, සිගරට් බොන්න දිගටම. එතකොට මෙහෙම කිව්වහමත් දැන් අහන කෙනෙකුට හිතේ මේ සාන්නාසය මොනවද කියන්නේ කියලා. සිගරට් බොන්න කිව්වා, සිගරට් බොන්න හිතන වෙලාවක් තියෙනවනේ. ඔන්න හිතන වෙලාවේ ඉඳලම බලන්න කිව්වා කොහොමද මගේ හිතේ ස්වභාවය. දැන් සිගරට් බොන එක නරකයි කියලා මෙයාට විශේෂයෙන් කියලා දෙන්න දෙයක් නෑ, මෙයා දන්නවා. ඒතර සිගරට් එකක් බොන්න හිතන වෙලාවේදීම ඒකෙන් අනිත් පැත්තෙන් තමන්ගේ හිතට අනිත් පැත්තට එන දේවල් බලන්න. මේක බොන එක හොඳ නෑ කියලා දන්නෙම නැතුව අනිත් පැත්තට තමන්ගේ සිතුවිලි වලම එනවා. ඊළාට මේක සිගරට් එකක් බොන්න නම් දැන් මෙයාට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. දැන් මගෙන් ඇහුවා කලාවෝ ගිහිල්ලා එහෙත් අර ආරණ්‍යයක් තියෙනවා, කලාවෝ ගිහිල්ලා හිටියොත් එහෙ ඉඳලා නම් කඩේකට යන්න ගොඩාක් දුර යන්න ඕන. ඒක නිසා එහෙ ගිහිල්ලා හිටියොත් මේක නවත්ත ගන්න පුළුවන්ද කියලා. එහෙම කලාවක් නෙවෙයි වෙන ලෝක සිගරට් පලාතක නැති ලෝකෙක ගියත් මේ මනුස්සයා ඒක හොයාගෙන යනවා, කොහොම හරි හොයාගෙන යනවාම තමයි. ඒතර කලාවව ගියා කියලා සිගරට් බොන එක නවත්තන්න බෑ. ඒ වෙනුවට මොකක් හරි එහෙම නැත්නම් සල්ලි මුකුත්ම නැහැ කියමු. ඒ වුණත් මොකක් හරි විකල්පයක් හොයනවාම තමයි. එහෙම නැත්නම් හිරේ දැම්ම කියමු. හිරේ දැම්ම සිගරට් එකක් නැත්නම් කඩදාසියක් හරි රෝල් කරලා ඒ දුම හරි බොන්න උවමනාව තියෙනවා. ඒතර මේක එලියෙන් කවදාකවත් නැති කරන්න බෑ. එලියෙන් එක එක බාධා දාලා නැති කරන්නම බෑ. ඒ වෙනුවට මම කිය පුළුවන් තරම් සිගරට් එක බොන අතරේදීම බොන්න හිතුන වෙලේ ඉඳලම සිහියෙන් මේක දිහා බලන්න, තමන්ගේ හිත දිහා. දැන් මේකට උපක්‍රම කරන හැටි කඩේට යන්න ඕන නම් ඒකට කාට හරි දැන් සිගරට් එකක් බොන්න ඕන නිකම්ම යන්නත් බෑනේ. ඒකට මොකක් හරි බොරුවක් දෙකක් කියන්න ඕන. ඊළාට තමන්ගේ ළමයි එහෙම ඉන්න ඕන නම් ඒගොල්ලන්ට නොපෙනෙන්න මේක කරන්නත් ඕන. එතකොට හිත ඇතුලේ මේකත් එක්ක සිගරට් එකක් බොන්න යන හිතුන වෙලේ ඉඳලම හිත ඇතුලේ ඇති වෙන දරතයක් පරිලාහයක් ඇති වෙනවා. ඊළාට මේක කරන්නම ඕන කියලා අනිත් පැත්තෙන් හිතෙන් උදව් වෙනවා. එතකොට මේ හිත ඇතුලේ දෙපැත්තට අදිනවා. එක පැත්තකින් අදිනවා සිගරට් එක බොන්න ඕන කියලා, අනිත් පැත්තෙන් අදිනවා මේක එපා කියලා. හැබැයි මෙහෙම ඇද ඇද ගිහිල්ලා දන්නේම නැතුව මෙයා කොහොම හරි අර සිගරට් එක බොන්න ඕන කියන යක්ෂයාගේ පැත්තට ඡන්දෙ දෙනවනේ. ඊට පස්සේ ඔන්න සිගරට් එක බොනවා. හරි ඒ ටිකත් හොඳටම සිහියෙන් මේ අනිත් දෙපැත්තටම අදින හැටිත් බලාගෙන අන්තිමට සිගරට් එක බොනකොට ඒකේ මොකක් හරි රසක් සුවඳක් ඒව දැනෙන හැටිත් බලාගෙන සිගරට් බොන්න කියලා කිව්වා. එපා කියලා එකක්වත් එපා කියලා කිව්වෙත් නෑ. මෙයාට මෙහෙම කරගෙන යන්න කිව්වා. දැන් ඊයේ හවස ඇවිල්ලා කියනවා දැන් සිගරට් 10ක් බොන එක ටිකක් අඩු වුණා. ඒ වගේම සිගරට් එකක් බොන්න හිතුණට පස්සේ වෙනදා ඉවෙලෙම බොනෝ නම් දැන් කොහොම හරි පැය භාගයක් පැයක් විතර පොඩ්ඩක් පමා වෙලා තමයි සිගරට් එකක් බොන්න යන්නේ. ඒ අතරේදී අර හිතට එන දේවල් බල බල ඊළඟ සිගරට් එකක් බොනකොට දැනෙන දේවලුත් බල බල තමයි සිගරට් එක බොන්නේ. එතකොට දවසට දැන් දැනට වෙනද 10කට වඩා බීපයක දැනට දැන් හැමතිස්සෙම බොන්න හිතපු වෙලේ ඉඳලා පැය භාගයක් පැයක් විතර පමා වෙලා තමයි සිගරට් එක බොන්නේ. එතකොට මෙයාට දවසට බොන සිගරට් ප්‍රමාණය ටික ටික අඩු වෙලා කියලා දැන් ඊයේ ඇවිල්ලා කියනවා. එතකොට මෙයාට මං සිගරට් බොන්න එපා කියලාම කිව්වෙම නැහැ. සිගරට් බොන්න බොන්න හිතුන වෙලේ ඉඳලාම සිහියෙන් මේ දේ කරන්න. ඉතින් මෙන්න මේ මේකම තමයි මේ කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ආරක්ෂා දැන් සිගරට් එකක් බිව්වට බොනකොට මෙයාට ආරක්ෂාව නැති වෙන බව මෙයාම දන්නවා. එතකොට ඒ වෙලාවේදීම මේ වෙලා මෙහෙම වුණාම මට ආරක්ෂාව නැති වෙයි කියලා දන්නවනම් ඒක දැනගෙන මේ වෙලාවේ සිහිය හොඳට වර්ධනය කරගත්තනම් තේ වර්ධනය කරගනු සිහියත් එක්කම සිගරට් එකක් බොනකොට දැනෙන දේ මේක ඇති දෙයක් නෑ කියලා ඔන්න Tamanටම තේරෙනවා. එතකොට පිටින් මෙහෙම සල්ලි නැති කරලා සිගරට් හොයාගන්න තැනක් නැති කරලා වෙන මොන හරි බාධා දාලා නීති දාලා මේක නැති කරන්න බෑ. එහෙම වුණා නම් එයා මොකක් හරි වෙන විදියකින් මේක හොයා ගන්නවාම තමයි. දැන් හිතින් Tamanටම මේක උවමනාව නැති වෙන්න ඕන. ඒතරද මෙන්න මේක හොඳ උදාහරණයක් තමයි මත්වීමට සම්බන්ධයෙන්. දැන් අපේ හිත හැමතිස්සෙම සිගරට් එකකින් අරක්කු වලින් එහෙම නේ මත් වෙලා තියෙන්නේ. ටෙලි නාට්‍යයකින් YouTube එකකින් මොකක් හරි වෙන කාත් එක්ක හරි නිකන් කතා කර කර ඉඳීම මොනවා හරි දේවලින් මත් වෙනවනේ. ඔන්න ඒ මත් වෙන බව මං අඳුරගත්තා නම් මත් වෙන දැනට එනකොටම මේකෙන් ගැලවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ ආරක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවස්ථාවල් හතරක් දේශනා කළ පෙන්නනවා. මෙම ඇලෙන්න පුළුවන් අවස්ථාවකදී, දේශයට ඇති වෙන්න පුළුවන් අවස්ථාවකදී, මුලාවටපත් වෙන්න පුළුවන් අවස්ථාවකදී, එහෙම නැත්නම් මදයට මේ මත්වීමටපත් වෙන්න පුළුවන් අවස්ථාවකදී, පුළුවන් තරම් මේ සිහිය ඉදිරියෙන් තියාගත්තා නම්, සිහිය පවත්වා ගත්තා නම්, අප්‍රමාදී වුණා නම් මෙන්න මේ අවස්ථාවලට අහු වෙන්නේ නැතුව තමන්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ අවස්ථාවක් ආවට පස්සේ අපිට එකපාරට ගැලවෙන්නත් බෑ. ඒ කියන්නේ අපි මේක මෙහෙම අවස්ථාවල් එන්න ඉස්සෙල්ලා, එහෙම නැත්නම් කැලේකට ගිහිල්ලා, ආරණ්‍යයකට ගිහිල්ලා, ගහක් මුලට ගිහිල්ලා, ශුන්‍යාගාරයකට ගිහිල්ලා අපේ හිත සිහිය පුරුදු කරගන්න ඕන. එතකොට මගේ හිත මම මොන වගේ දේවල්ට ඇලෙන්නේ, මොන වගේ දේවල්ට ද්වේෂය ඇති කරගන්නේ, මොන වගේවත් එක මත් වෙනවාද, මොන වගේවත් එක මුලාවට පත් වෙනවාද කියලා ඔන්න තමන්ගෙම හිත ගැන තමන්ටම තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ හිත පිට යෑමත් එක්කම අන්න ඒ විදිහට තමන් ගැන තේරුම් අරගෙන, ඒ වගේම මේ මොහොතේ මමත් එක්ක ඉන්න පුළුවන් හැකියාව ටික ටික වර්ධනය කරගත්තු කෙනෙකුට මේ වගේ උග්‍ර විදියට ඇලෙන්න පුළුවන්, තරහ යන්න පුළුවන් මෙහෙම අවස්ථාවක් ආවට පස්සේ අන්න එයාට පුළුවන් ඒකෙන් මෙන්න මෙහෙම මං දැන් ඇලෙන්න යනවා, තරහ යන්න එනවා කියලා දැනගෙන තමන්ගේ හිත මෑත් කළා තියාගන්න පුළුවන්. ඒතර එකපාරට මෙහෙම ලොකු කරදරයක් ආවට පස්සේ මේකෙන් ගැලවෙන්න ඉස්සෙල්ලා අපේ හිත පුරුදු කළා තියාගන්න ඕන. ඒකට කලින් අපේ පුරුද්දක් ඇති කරගෙන තියාගත්තු කෙනෙකුට මේකෙන් ගැලවෙන්න ලේසි. ඒක නිසා තමයි මෙහෙම සතියක් පුරුදු කරගන්න කියලා කියන්නේ. ඉඳගෙන එහෙම නැත්නම් සක්මන් කරන ගමන්, එහෙම නැත්නම් ගෙදින එදිනෙදා වැඩ කරන ගමන් සතිය පුරුදු කරගත්තු කෙනාට අර වගේ අවස්ථාවක් එකපාරට එනකොටම ඒකෙන් පරිතද කරගෙන තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේක නිසා අපි මෙහෙම මේ අවස්ථාවක් ආවට පස්සේ මේක ගොඩදා ගන්න හරි අමාරුයි. එන්නේ ඉස්සෙල්ලා මේක තේරුම් අරගෙන මෙහෙම අවස්ථාවල් මට එන්න පුළුවන් කියලා දැනගෙන කලින් සතිය පුරුදු කරගත්තු කෙනෙකුට, කලින් අප්‍රමාදය පුරුදු කරගත්තු කෙනෙකුට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගන්න විදිහක් තමයි දේශනා කරන්නේ. අපි හැමතිසෙම ආරක්ෂක සංවිධාන, රටේ ආරක්ෂාව, ලෝක එහෙම නැත්නම් මේ දත් බෙහෙත් වලින්, ෂැම්පු වලින්, අර එක එක ඒවා ඉන්නේ අපි ආරක්ෂාව හොයන්නේ. ඒ වෙනුවට ඔන්න තමන්ගේ ආරක්ෂාව තමන්ගේ හිතෙන්ම තමන්ටම ආරක්ෂාව සලසා ගන්න විදියක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ වුණාට බලන්න ඊළඟට අපි මේ දැන් ලැබිලා තියෙන වෙලාවත් එක්ක බැලුවහම දැන් ඔන්න ඔය මේ කියන දේවල් අපි මේ ලෝකයේ තියෙන දේවල් එකට සාපේක්ෂවනේ අපි බැලුවේ. ඒ වුණාට ඊට පස්සේ අපි මෙහෙම සක්මනක් පරියන්කයක් එහෙම නැත්නම් භාවනාවක් කියමු. මේකටත් ආවට පස්සේ මෙතනින් සමහර දේවල්ට ඇලෙන්න පුළුවන්. අපේ හිත හොඳටම සිහිය තියෙනවා නම් ඔන්න දන්නේම නැතුව මේකෙත් මේකෙන් ලැබෙන ප්‍රතිඵල වලට ඒවට ඇලෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාවක් කරගෙන යනකොට මගේ හිත තියාගන්න බෑ කියලා මේක මලවාදයක්, මේ උගන්නන අයත් එක්කත් ඔන්න ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේක භාවනාවක් කරනකොට ඔන්න සමහර විට සමතේ පැත්තකට හැරිලා මේකත් එක්ක මෝහයටපත් වෙන්නත් පුළුවන්. ඒ වගේ මේක ඔන්න මම සතිමත් කියලා සතියෙන් සතිමත් වෙනවා නේ, සතියෙන් මත් වෙලා මම තමයි පොර කියලා ඔන්න සතියෙන් මත් වෙන්නත් පුළුවන්. එතකොට මෙහෙම කරන භාවනාව හරහා අපි මේ සතිමත් වෙන්න ඇවිල්ලා ලෝකයෙන් මේ අතහස භාවය තේරුම් ගන්න ඇවිල්ලා අන්තිමට මේ ආවට පස්සේ අතරමඟදී ලැබෙන පොඩි පොඩි ප්‍රතිඵල තියෙනවනේ. ඒවා මගේ කියලා අල්ලගෙන ඒ වයින්ුත් එතනිනුත් හිර වෙන්න පුළුවන්. එතනින් ආරක්ෂාව නැති කරගන්නත් පුළුවන්. ත්‍රාවි මූලකමඩහනක් අරගෙන මෙහෙම වැඩේ පටන් ගත්තට පස්සේ අර මුළු ලෝකෙම අතහැරලා මූලකමඩහනක් කියලා වෙන එකක් අල්ලගත්තට පස්සේ ඒකත් අල්ලගත්තොත් එතනිනුත් මගේ ආරක්ෂාව නැති වෙන්න පුළුවන් කියලා දැනගෙන ගියා නම් අපිට එතෙන්දිත් අහුවෙන්නේ නැතුව එතන ඊළඟ කට්ටේට පනින්න පුළුවන්. ඉතින් මේ ගොඩාක් මේ අද සම්බන්ධ වෙන අය ගොඩක් දෙනෙක් මේ අලුත් අය නිසා මේක කියන එකත් එච්චරම හොඳ නැහැ. මොකද එතකොට භාවනා කරන එකත් නැති මේ මේක වැතර එන එකත් නැති වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි දැන් මේ කරන භාවනාව වුණත් ඒ හරහත් මට මේකට අහු වෙන්න පුළුවන් කියලා දැනගෙන ගියා නම් එතකොට භාවනා කරද්දිත් ආරක්ෂාව නැති වෙන එකෙන් අපිට වළකිලා තව දුරටත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ විදිහටම දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන අපි දකින ලෝකේ අපි හිතන මේ සාමාන්‍ය භෞතික ආරක්ෂාවට වඩා ගොඩාක් ඉහළට ගියපු මේ තමන්ගේ හිතෙන් තමන්ගේ හිත ඇතුළෙම මේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම. ඉතින් මේ ආරක්ෂාව සලසා ගන්න මොකටද මේ සංසාරේ යනකොට හම්බ වෙන මේ දුකෙන් ආරක්ෂා වෙන්න. නැත්තම් මේ සසරෙන් ආරක්ෂා වීම සඳහා තමයි මේ අඩිතාලම විදිහට බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙන්නේ. ඒ විදිහට අද දවසේ අපි මේ ධර්ම දේශනාව තුළින් රැස් කරගත්තු සියලු පුණ්‍ය ශක්තිය සියලු සංසාරයෙන් දුක්වලින් ආරක්ෂා වෙලා සංසාරයෙන් එතර වීම සඳහාම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. බොහොම පින් ඔබ වහන්සේගේ ඒ හරවත් ගැඹුරු ධර්ම දේශනාවට මුලින්ම ස්වාමින් වහන්ස පාද නමස්කාරයෙන් සමාවිල්ලා හිටිනවා. අපිට සිදුවෙච්ච මේ මිස් කමියුනිකේෂන් එක නිසා අද වැඩසටහන නෑ කියලා මම මේ දැනුම් දුන්න හැම දෙනාටම, මේ ප්‍රශ්නය පොයටත් මම දැනුම් දුන්න මේ අද වැඩසටහන් නැති නිසා ප්‍රශ්න ඊළඟ දවසේ අපි සාකච්ඡාවට ගන්නවා කියලා. ඒ සිදුවෙච්ච වැරද්ද ගැන ඔබ වහන්සේකින් පාද නමස්කාරයෙන් සමාවිල්ලා සිටිනවා. ඔබ වහන්සේ සම්බන්ධ වීමත් ඒ වගේ මේ ආධුනික අද සම්බන්ධ වෙලා විශේෂ සම්බන්ධ වෙලා ආධුනික අයට අනුග්‍රහ පිණිස වැඩසටහන ඉදිරියට කරගෙන යාමට මේ මුල පිරීම සම්බන්ධයෙන්ුත් පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එහෙම මැසේජස් යවලා තියෙද්දිත් මේකට සම්බන්ධ වුණු සහ මේ මේ වගකීම් බාර ගන්න කැමති වුණු අශාන් මං හිතන්නේ හැම දිනාටමත් ස්තුතිවන්ත වෙනවා. මගේ ඉල්ලීම පිට නැවත වැඩසටහන සම්බන්ධ වුණාට පාත්ම නැන්දර වගේම ලිල්ලංග අක්කටත් බොහොම පින්. අපි අද ලිඛිත වාර්තා ගැන අපි පාවිතිර ගන්න නැතුව ප්‍රශ්නවලට මේ අද ආධුනික වශයෙන් සම්බන්ධ වෙන අයට මේ ධර්ම දේශනාව හෝ සතිමත් බව හෝ ගැන යම් ගැටලුවක් තියෙනවා අපි වාචික ප්‍රශ්නවලට විතරක් අවස්ථාව දෙමු කියලා මං හිතන්නේ අපි ආරම්භයේදී සාකච්ඡා වුණා. සම්බන්ධ වෙන අයට පහසුව පිණිස ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවේ මම සම්බන්ධ වුණේ අතර මැදදී. ඒත් මට දැනෙච්ච විදිහට මම පොඩි සාරාංශගත කිරීමක් කරන්න අවසරයි ස්වාමින් වහන්ස. මට තේරිච්ච විදිහට අද ආරක්ක සූත්‍රය අනුව පුද්ගලයන් පුද්ගලෙක්ට අවසා හතරකදී අපිට වරදින්න පුළුවන් කියන ආරක්ෂා විය යුතුයි කියන කාරණාව තමයි දේශනාවේදී පැහැදිලි වුණේ. අපි ඇලීම නිසා, ද්වේෂය නිසා, මත්වීම නිසා හෝ මුලාවට පත්වීම නිසා කියන මේ කාරණා හතර නිසා හතරෙන් අපි කොහොමද ආරක්ෂා වෙන්නේ කියන කාරණාව ගැන අපිට මේ සත්‍ය වැඩිම තුලින් කියන්නේ ඒ වගේ ආරක්ෂා විය යුතු අවස්ථාවක් පැමිණුවාම ඒක ආරක්ෂා වීම සම්බන්ධයෙන් අපිට කලින් සතිය වඩලා තියෙනවා නම් ඒකට අපිට ඒ පුහුණු පුරුදු කරපු සතිය තුලින් අපි මේ වගේ යොමුවක් එනකොට අපි ඇලීමකට, ද්වේෂයකට, මත්වීමකට, මුලාවකට යනකොටම අපි සතිමත් වීම නිසා මේ ඒ බව දැනගෙන එයින් වැළකෙන්න පුළුවන් කියන කාරණාව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එතකොට ඇත්තටම අපේ මේ අපි බාහිර ලෝකෙට ඇලෙන්න ගැටෙන්න ගියාට අන්තිමට අපි බාහිරෙන් ආරක්ෂා يعني අපි ගොඩක් ඔය බැටවල් තාප්ප ඔක්කොම හදාගෙන ඉන්නවා බාහිර ලෝකෙන් ආරක්ෂා වෙන්න කියලා. ඒ වුණාට ඇත්තටම මේ ඒ බාහිර ආරක්ෂා වෙනුවට අභ්‍යන්තර ආරක්ෂාවක් කොහොමද සලසා ගන්න මේ සතිමත් භාවයට පත්වීම තුළින් කියන කාරණාව ස්වාමින් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම ඒ අභ්‍යන්තර පැහැදිලි කිරීම තුළින් අභ්‍යන්තර ආරක්ෂාව තුළිනුත් අපි අල්ලගන්න මූල කර්මස්ථානට හෝ සතිමත් වීම නිසා හෝ ඒ ඇතුළ මේ අභ්‍යන්තර ආරක්ෂා වීම ඇතුළෙත් අපි මුලාවට පත් වෙන්න පුළුවන් කාරණ කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ කියන්නේ සතිමත් වීම වෙනුවට සතියෙන් මත්වීම කියන කාරණා වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ තුලත් මේ කාරණා හතර ගැන අවබෝධයෙන් යුතුව මේ ගමන මේ ඉස්සරහ සතිමත් වෙන කෙනෙක්ට ඒ පුරුදු පුහුණු කරගෙන යන්න කියන කාරණාව තමයි මට ඇහුණු දේශනාව තුළ මම ගොනු කරගත්තේ. ඉතින් වරදක් සිදු වුණා නම් පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා හිටිනවා ඒ කාරණා සම්බන්ධයෙන්. අපි දැනට මේ වාචික ප්‍රශ්න කාට හරි තියෙනවා නම් මේ සම්බන්ධ වෙන කාට හරි දේශනාව ගැන හරි සතිය වැඩිම ගැන හරි වාචික ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පොඩි වෙලාවක් ලබා ගන්න අවසරයි නේද ස්වාමීන් වහන්ස?
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, අපි කාට හරි එහෙම වාචික ප්‍රශ්නයක් දෙකක් තියෙනවා නම් සතිමත් බව ගැන හරි දේශනාව ගැන හරි අපිට සූම් හෑන්ඩ් එක උසලා ඒ ගැන දැනුවත් කරන්න කියලා මතක් කරනවා. කවුරු හරි කෙනෙක් අවස්ථාව ගන්නකම් ස්වාමීන් වහන්ස මට අවසානයේ ඔබ වහන්සේ කියපු කාරණාවත් එක්ක ඇත්තටම මතක් වෙච්ච දෙයක් තමයි, දැන් මම කාලයක් තිස්සේ සතිය වඩන කෙනෙක් වුණත් ඔය ඔය වගේ ගොඩක් වෙලාවට මට ඔය කාරණා හතරම තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම වුණාට ද්වේෂ විශේෂයෙන්ම ද්වේෂ මතුවෙන අවස්ථාවලදී ගොඩ වෙලාවට මට වෙන්නේ ඔක්කොම ටික කාරණාව සංසිද්ධි ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි මේ ඔළුවට 100ට එන්නේ, ආ දැන් මම මෙතන මීට වඩා මෙහෙම කරා නම් හොඳයි, මෙහෙම කරා නම් හොඳයි කියලා. හැබැයි කාලයක් තිස්සේ සතිය වඩනකොට මට තේරිච්ච දෙයක් තමයි, මම කලිනුත් මේ වැඩසටහන මේක මතක් කරා ස්වාමීන් වහන්සේටම වෙන්න ඕනේ, මේ එක අවස්ථාවකදී මගේ රාජකාරී කරන අවස්ථාවේදී මට බොහොම මේ ද්වේෂ සහගත අවස්ථාවක් ආපු වෙලාවකදී මටම මගේ හිතෙන්ම නිකන් කෙනෙක් තරවටු කළ කිව්වා වගේ, දැන් මේ වෙලාවේ තරහ ගන්න වෙලාවක් නෙමෙයි, හොඳින් බලන්න දැන් මෙතන මොනව හරි කිව්වොත් එහෙම ප්‍රශ්න තව දුර ගැස් වෙනවා, ඒක නිසා නිකන් නිහඬව ඉන්න වගේ බලකිරීමක් හිත ඇතුලෙන් ආවා. මම විශ්වාස කරනවා ඒක සත්‍ය නිසා වෙච්ච දෙයක් කියලා. ඊට පස්සේ ඇත්තටම වෙන්න තිබ්බ ගොඩක් ගැටලු ඒ මොහොතේ මම නිහඬව හිටපු නිසා විසඳුනා කියලා මට හිතෙනවා. ඉතින් මම මේ කාරණාවත් මේ මතක් කරන්න හිතුවා ස්වාමීන් වහන්ස, මේ ඇත්තට මේ සතිය වැඩිමින් ප්‍රායෝගිකව අපේ ජීවිත කොච්චර දුරට මේ වෙනස් වෙලාද කියන කාරණාව, ඒ කියන්නේ සම්පූර්ණ නෙවෙයි, නමුත් තව බොහෝම දුරක් යන්න තියෙනවා වුණත් යම් යම් කාරණාවලදී ඒ කාරණා අපිට මේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා කියන කාරණය ඔබ වහන්සේට පාද නමස්කාර විදිහට මතක් කරන ඔබ වහන්සේලාගේ උපදෙස් වලට පින් සිද්ධ වෙන ස්වාමීන් වහන්ස.
ඕක තමයි. දැන් අපි දැන් තරහා ගිහිල්ලා දෙයක් කරාට පස්සේ තමයි දන්නේ මේ දැන් මෙන්න මේකෙන් එන අතුරු වැරදි ප්‍රතිඵල. හැබැයි අපි තරහා ගිහිල්ලත් දෙයක් නොකර හිටපුවාට පස්සේ අපිට ප්‍රතිඵලයක් නැහැ, මුකුත්ම වෙන්නේ. ඒක නිසා අපි දන්නේ මේකෙන් මේ සතියෙන් හිටපු නිසා අපිට ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා අපි දන්නේ නැහැනේ. දැන් තරහා ගිහිල්ලා කවුරු හරි මිනිමරුමක් කරාගෙන ඊට පස්සේ හිරේ යන්න වෙනවා, කරදර ගොඩාක් තියෙනවනේ. බැ මිනිමරුවක් නොකර හිටියා නම් වෙනද වගේම තමයි ජීවත් වෙන්නේ. එතකොට අපි මිනිමරුම නොකර හිටපු නිසා ලැබෙන මේ ප්‍රතිඵලය ගැන අපි දන්නේ නැහනේ. අන්න ඒ වගේම තමයි තරහ ගියාට පස්සේ අපි කරන දේ මොනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට අසහිය නිසා අපේ ගොඩාක් වැරදි කරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී මේක නොකර නිසා අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ. මේකම තමයි ඇත්තටම නිවන පැත්තෙන් ගත්තාට පස්සේ සංසාරේ ඉන්නකොට තියෙන දුක දන්නව අපි. හැබැයි සංසාරයෙන් එතර වුණාට පස්සේ සැපක් කියලා දෙයක්වත් නැහැ. ඒනට මේ දුක නැතිකම තියෙනවනේ. අන්න ඒකම තමයි මේ සතියෙන් අපිට මේක විදිහක මේ පොඩි අර මේක අන්වේ ඥාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි මේ දේ තරහ ගිහිල්ලා හරි ආසාවකින් හරි මත් වෙලා හරි මෝහයටපත් වෙලා හරි අපි දෙයක් නොකර ඉඳීම නිසා අපිට ලැබෙන වාසිය ගැන අපිට දන්නෙත් නැහැ, තේරුමක් නැහැ ඇත්තටම. හැබැයි ඒ වෙලාවේදී අපි ඒකට ක්‍රියාත්මක වෙලා වචන කතා කරා නම් මොන හරි ඇඟ ක්‍රියාත්මක වුණා නම් එහෙම නැත්නම් සිතුවිලි ක්‍රියාත්මක කරා නම් ඒ හරහා අපිට ලැබෙන නරක ප්‍රතිඵල ගැන අපි දන්නෙත් නැහැ ඒක නොකර හිටපු නිසා. ඉතින් මේ ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා අපි මේ සතිය වැඩපු නිසා. හැබැයි ඒකට අපි කොච්චර මේකේ අර ආස්තික වටිනාකමක් දෙන්න තරම් අපිට තේරුමක් නැහැ. මේකම තමයි අපිට දැන් මේ මේකත් එක්කම අපිට මේ මේකේ වටිනාකම තේරිලා කරන වැඩේ ගැන අපිට සතුටෙන් ගමන යන්න පුළුවන්. ඒ වගේම දැන් අපේ පරණ පුරුද්දට අපි තාම වැරදි කරනවා තමයි. කරලා ඉවරුණාට පස්සේ හරි තේරෙනවනේ මං වැරද්දක් කරේ කියලා. දැන් ඔය කාලයක් පුරුදු වෙන විට ඊළඟට වැරද්ද කරන අතරේදී මගදීම අහුවෙන ඔන්න දැන් නම් තව ටිකක් ගියත් මේක සම්පූර්ණ වෙනවා. ඊට ඉස්සෙල්ලා මගදී මාර සිගරට් බොන කෙනා සිගරට් එකෙන් භාගයක් බීලා දැන් විසිකල් වෙනවා කිව්ව සමහරට. ඒතර ඒ සිගරට් එක සම්පූර්ණයෙන් බොනවටත් වඩා ටිකක් හරි හොඳයිනේ භාගයක් බීලා හරි විසිකරන එක. ඊට පස්සේ මේ තව ටිකක් ඉස්සරහට යනකොට ටික ටික මේක පොඩ පොඩ ලඟ වෙන්න පුළුවන්. ඉතින් ඔක එකපාරටම වෙන්නෙත් නැහැ. ඉතින් තමන්ගේ උනන්දුවත් එලාට අතීතයේ අපේ පුරුදු ඔක්කොම එක තමයි මේක ඉස්සරහට ගමන යන්නේ. සමහර කෙනෙක් වේගෙන් යන්න පුළුවන්, සමහර කෙනෙක් හෙමින් යන්නත් පුළුවන්. කොහොම හරි වේගෙන් හරි හෙමින් හරි අපි යනවනේ ඒ පැත්තටනේ යන්නේ. ඒකත් එක්ක සතුටෙන් ගියා නම් මේ ගමන යන්න පුළුවන්. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඒ උපදෙස් වලට. ඒ කාරණාවට තව එක කාරණාවක් ඉදිරිපත් කරන අවසරයි ස්වාමීන් වහන්සේ. මට හිතෙන්නේ මේක සතියේ වර්ධනේ, සතිය මේ පුහුණු කිරීම නිසා මට ලැබිච්ච කාරණා කියලා. ඉස්සර මම මොනවා හරි දැන් තරහ යන වෙලාව දෙනත් ගොඩ වෙලාවට බාහිරයට තමයි නිකන් කිව්වේ, නැත්තත් හිතෙන් නිකන් දෝෂාරෝපණය කරනවා, මෙයා මෙහෙම කර නිසා තමයි මට තරහ ගියේ, එහෙම එහෙම නිකන් බාහිරයට දොස් පවරන ස්වභාවයක් තිබුණා. හැබැයි මම මෑතකදී නෝට් කරලා තියෙනවා, මේ එහෙම දැන් දැන් මොනවා හරි දෙයක් මට තරහ ගිහාම දැන් හරි මොකක් හරි දෙයකට මට වෙන කෙනෙක් ගැන එහෙම හිතෙන එක ටිකක් මම වෙනස් විදිහකට හිතලා කරන දෙයක් නෙවෙයි. හැබැයි හිතනවා නෑ එයාගේ විදිහනේ. ඒක ගැන අර පස්සෙන් දුවලා ගොඩක් ප්‍රපංච ඇති කරගන්න ස්වභාවයේ අඩුවක් මම දකිනවා. ඒක ඉස්සරතර නෙගටිව් ඉස්සරහට යන්නේ, ඊට කලින් ටක් ගාලා ඒක බ්‍රේක් වෙලා නිකන් ඒ ගැන යන චේන් අර තෝත්ස් ටික එතනින්ම නිකන් ඩ්‍රොප් වෙන ගතියක්. ඒක පොසිටිව් පැත්තට සමහරවිට යනවා. ඒක නිකන් අතාරින්න පුළුවන් ඉච්චර ඉස්සර වගේ. අර ඒ මොනවා හරි සිදුවීමක් වුණාම ඒක අල්ලගෙන දුක් වෙන ස්වභාවයේ, නැත්නම් තරහ ගන්න ස්වභාවයේ, ඒ පැටලෙන ස්වභාවයේ පොඩි මන්දගාමී ස්වභාවයක් නතර වෙලාම නෙවෙයි. හැබැයි මේ ඉස්සර තරම් දුර යන්නේ නැති ස්වභාවයකුත් මේ මෑතකදී, ඉතාලම මෑතකදී නිරීක්ෂණය වුණා කියන එකත් ස්වාමීන් වහන්ස එකතු කරන්න ඕනේ එකට, මේ මගේ අලුත් නිරීක්ෂණයක් නිසා ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි.
බොහොම පින් ස්වාමීන් වහන්ස. මේ කිසි අද ප්‍රශ්න නම් නැති පාටයි ස්වාමීන් වහන්ස, කිසි කෙනෙක් අත උසල සංඥා කරලා නැහැ. එහෙනම් අපි වැඩසටහන නවතමු ස්වාමීන් වහන්ස මෙතනින්.
හොඳයි. ඉතින් මොකක් හරි දැන් අපි මේ අලුතෙන් ආපු ගොඩක් කට්ටිය හිටපු නිසා තමයි වැඩසටහන කරන්නත් හිතුනේ. ඊළාට දැන් මට දැන් මම පැය ගානකට සැරයක් මේල් බල බල ඉන්නේ නැහැ. දවසකට සැරයක් ඉතින් දැන් වැඩි වැඩි කම්පියුටර් රූම් එකට එන්නත් අඩුයිනේ.
එහෙමයි සයින්.
මේල් බලන්නේ දවස් කීපයකට සැරයක්. ඉතින් කලින් දැන් කියන්න නැතුනහම ඉතින් මෙහෙම මිස්මැච් වෙන්න පුළුවන්.
එහෙමයි සානසේක. මේ දැන් මම ඊයේ රෑ තමයි නිතා ගන්න කලින් මැසේජ් එකක්, ඊමේල් එකක් දැම්මේ මේ මොකද කරන්න කියලා අහලා. ඉතින් ඒකට උත්තරයක් නැති නිසා තමයි මම හිතුවේ මේ අපිට ස්වාමීන් වහන්සේ කෙනෙක් හොයාගන්න බැරි වෙයි කියලා. හිසාන සමාවෙන එක මේ අපේ වරදක්. ඉතින් ඒක ගැන පාද නමස්කාරයෙන් සමාවිල්ලනවා. එහෙනම් ඔබ වහන්සේට බොහොම පින්. ලිලංග අක්කා පිට පුඤ්ඤාන මොද්දරාමෙන් අද වැඩසටහන අවසන් කරන්න කියලා මම ලිලංග අක්කට ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වන්දනා කිරීමටත් පුණ්‍යානුමෝදනා කිරීමටත් අවසර ඉල්ලා සිටිනවා.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හෝතු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හෝතු.
යම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හෝතු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හෝතු. නිබ්බාන පච්චය හෝතු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච. අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුමරං. සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
දැන් අපි මේ පැත්තෙන් විසන් දෙනවා. සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.